ගුරු කෙදර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් සූදානම ඌවේ ගුරු ගෙදරින් 6-7 ශ්‍රේණි සඳහා සිංහල පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ සිංහල පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ හපතලිය ශ්‍රී ධම්මානන්ද මහා විද්‍යාලයේ සිංහල අංශ භාර AJM AB පුපුලවෙල ගුරු පියාණන්.
අයිබෝවන් ආදරණීය දුව පුතේ, අපි අද සිංහල භාෂාව පිළිබඳව පාඩම කතා කරන්න සූදානම් වෙනවා. මේ අවස්ථාවේදී සිංහල භාෂාව සම්බන්ධව 6-7 ශ්‍රේණියේ දුව දරුවන්ට තමයි අද පාඩම කතා කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අද පාඩමේදී අපි මේ සිංහල භාෂාව පිළිබඳව කතා කරලා ඉදිරියට කතා කරමු කියලා හිතනවම. ඒ හින්දා පළමුවෙන් අපි මොකද්ද මේ භාෂාවක් කියන්නේ කියලා සාකච්ඡා කරලා බලමු. මොකද්ද පුතේ මේ භාෂාවක් කියන්නේ? තම සිතේ තියෙන, ඔබේ හිතේ ඇති අදහසක් තවත් එවැනිම කෙනෙකුට දැනුවත් කිරීම සඳහා යොදා ගන්න ලබන මාධ්‍ය තමයි භාෂාව. ආයකින් බලන්න, භාෂාවක් කියන්නේ තම සිතේ පවතින, දැන් මගේ හිතේ තියෙන අදහසක්, දැන් මේ කියන අදහස තමයි. තවත් එවැනිම, දැන් බුදුලා පුතාලා අහගෙන ඉන්නවා, එවැනිම අයට දැනුවත් කිරීම සඳහා යොදා ගන්න ලබන මාධ්‍ය තමයි භාෂාව කියන්නේ. එතන මේ භාෂාව මොන වගේද? භාෂාවකට ආවේනික වූ ලක්ෂණ තියෙනවා පුතේ. භාෂාවට ආවේනික ලක්ෂණ. එතකොට මේ භාෂාවට ආවේනික ලක්ෂණ කතා කරන්න ගියාම ප්‍රධාන වශයෙන් අවස්ථා තුනක්. මොකද්ද පළවෙනි එක? එකක් තමයි රූප, නැත්නම් අපි කතා කරන අක්ෂර. අක්ෂර තියෙනවා. ඔකට තව වචනයක් කියනවා පුතේ, සංකේත කියන. මොකද්ද? රූප තියෙනවා, එහෙම නැත්නම් අක්ෂර කියලා තියෙනවා, එහෙම නැත්නම් අපි කියනවා සංකේත කියලා. ඒක එකක්. ඊට පස්සේ තමයි ශබ්ද කියලා එකක් තියෙනවා. මොකද්ද ශබ්දයක් කියන්නේ? දැන් මේ කතා කරන හඬ පාලනය කරන විදියක් තියෙන ඒ භාෂාවට. එතකොට ඒක එකක්. මේ අවස්ථා දෙකම සෑම භාෂාවකටම සම්බන්ධයි. මොකද්ද? රූප හේවත් අක්ෂර, එහෙම නැත්නම් අපි කියන සංකේත තියෙනවා, ශබ්ද රටාවක් තියෙනවා. එතකොට පොදුවේ ගත්තම අංග චලනය කියන එක සෑම භාෂාවට පොදුවේ ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් අපි ඔබගේ හිතේම වවා ගන්න කාට හරි බස් එකේ යනින් ගමන් එයාට කියනවා ඈතක ඉඳලා ඔයා මට දුරකථන ඇමතුමක් ගන්න කියලා. ඒක ඔබ අංග ලක්ෂණෙන් අංග චලනින් කියලා දෙනවා. අන්න ඒක පොදුයි, පොදු රටාවක්. කෙනෙක් ඈතින් යනවා දැක්කම අපි අතවනලා එයාට සමුදෙන ආකාරයේ පොදු ලක්ෂණයක්. අන්න ඒ වගේව අංග චලනය කියලා කියනවා. එතකොට අපි අද කතා කරන්න ඕනේ එන ශබ්ද අක්ෂර පිළිබඳව විතරක් නෙවෙයි, භාෂාව ප්‍රකාශ කිරීමේදී මේ දෙක එකතු කරගෙන කොහොමද අපි භාෂාව රසවත් විදියට අනිත් අයට දෙන්නේ කියලා. අන්නේ භාෂාව රසවත් විදියට දෙන ආකාරය අනුව මම අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. උපමා සහ උපමේය කියන කොටස් දෙක. උපමාවක් කියන්නේ මොකද්ද? උපමේයක් කියන්නේ මොකද්ද කියලා. ඒතුළු මේ දෙක කතා කරන්න යන විට භාෂාව රසවත් කිරීමට, නැත්නම් අර අහගෙන ඉන්න කෙනාට, නැත්නම් බලන කෙනාට ඒ තවදුරටත් තහවුරු කරගන්න, පැහැදිලි කරගන්න යොදා ගන්න ලබන භාෂාමය මෙවලම් විශේෂයක් තියෙනවා. ඒවා ගොඩක් තියෙනවා. ඒකත් තමයි අපි කියන යුගල පද කියලා යොදනවා. එතකොට ඒ කතාව ඉදිරිපත් කරනකොට අහගෙන ඉන්න කෙනාට ඉතාම පැහැදිලි වෙනවා. නැත්නම් අසන කෙනාට ඒ තුල මවා ගන්න පුළුවන් චිත්‍ර රූපේ පැහැදිලි වෙනවා. ඒ වගේම ප්‍රස්තාපිරු යොදා ගන්නවා. ඊට පස්සේ අපි කියන කතාව ඒ අහන කෙනා ඉතාම සාර්ථකව ඒ කාරණාව පැහැදිලි කරගන්න. අපිට විරුද්ධ පද, සමාන පද, විශේෂණ පද, අන්න ඒවා අපි යොදා ගන්න ආකාරය අනුව අර සංවේදනය කරගන්න අර අපි කියන තමන්ගේ හිතේ තියෙන අදහස තවත් කෙනෙකුට පැහැදිලි කරන්න එහෙමනම් අපිට අවශ්‍ය වෙනවා උපමාවක් උපමේයක් භාෂාවට. මොකද්ද මේ උපමාවක් කියන්නේ? උපමාවක් කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා මම අදහස් ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරන්න ගියාම යම් දෙයක් නැත්නම් යම් වස්තුවක් තවත් දෙයකට තවත් වස්තුවකට සමාන කරලා පෙන්වන්න උත්සාහ කරනවා. දැන් මම කාරණාවක් කියන්න යන කෙනෙකුට. ඒ කාරණාවක් කියන්න යමිට ඒ අහන කෙනාට ඒ අදහස ඉතාම පැහැදිලිව දැනගැනීම සඳහා මම යොදා ගන්නවා වස්තුවක් නැත්නම් සම්බන්ධතාවක් අවස්ථාවක්. ඒ අවස්ථාව සම්බන්ධ කරලා එකකට ගලපනවා. මේ ගැළපීම තමයි අපි කියන උපමාවක් කියන්නේ. කොහොමද උපමා පෙන්නු කරන්නේ? අන්න එක තමයි අපිට ගැටලුව තියෙන්නේ. උපමාවක් ගැන කොහොමද? උදාහරණයක් ඇටරි ගත්තොත් එහෙම මගේ දූල පුතාලා දන්නවා නිපාත පද විශේෂයක්. නිපාත ඔය අව්‍ය පද කියන කොටසේ කොටස් දෙකක් බෙදෙනවා. එකක් උපසර්ග අනිත් එක නිපාත. අපේ භාෂාව තුළ අද මම උපසර්ග ගැන කතා කරන්නේ නැහැ. නිපාත ගැන වැඩි විස්තර කතා කරන්නෙත් නැහැ. ඒත් මේ පාඩමට අදාළව නිපාත කියන්නේ මොනවද කියන එක කෙටියෙන් කියලා දෙන්න. නිපාතයක් කියන්නේ පුතේ අපි නිපාත යොදන්නේ වාක්‍යයක. වාක්‍යයක මුල, මැද, අග යන ඕනෑම ස්ථානයක මේ නිපාත පද තියෙන්න පුළුවන්. මේ නිපාත පද ටික ගොඩාක් තියෙන නිසා අපි ගොඩක් වෙලාවට මේ නිපාත පද වර්ග කරගැනීමක් කරනවා. එතකොට මේ වර්ග කරගත්ත නිපාත පද ටික මොකද භාෂාව තුළ විශාල ප්‍රමාණයක් මුල මැද අග යන ඕනෑම තැනක නිපාත පදයක් යෙදෙන විට භාෂාව තුළ ගණනය කරන්න කලරා මෙච්චරයි කියලා කියන්න බැරි නිපාත පද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඉගෙනීමේ පාසු සඳහා අපි මොකද කරන්නේ? මේ නිපාත පද වර්ගීකරණයක් කරනවා. මොකද කරන්නේ? වර්ගීකරණයක් කරනවා. ඒ වර්ගීකරණය කරන්නේ කොහොමද? දැන් උදාහරණයක් ඇටිකත් උන් සෝකයේ දක්වන විදිහට නැත්නම් කේදාර්ථයේ දක්වන විදිහට ආනේ අයියෝ අහෝ මෙන්න මේ විදිහේ කියනවා. එතකොට අපි දන්නවා ඒවා කේදාර්ථය නැත්නම් ශෝකය ප්‍රකාශ කරන අර්ථයක් හැටියට එනවා කියලා. ඒ විදිහට අපි කියන උපමා වාචී නිපාත කියලා තියෙනවා. මොනවාද උපමා වාචී? මොනවාද ඒවා? මෙන්, සේ, වගේ, වැනි, අයුරු, බඳු, අන්න ඒ වගේ තව ගොඩක් තියෙනවා. නිතර මේ දෙන ඒවා ටිකක් තමයි මම මේ කිව්වේ. මෙන්, සේ, වගේ, වැනි, අයුරු, බඳු මෙන්න මේ විදිහේ නිපාත පද වලට අපි කියනවා උපමා වාචී නිපාත කියලා. අන්නේ උපමා වාචී නිපාතයක් යොදාගෙන තවත් එක් වස්තුවක් තවත් වස්තුවකට සම්බන්ධ කරලා ප්‍රකාශ කරලා ප්‍රකාශ කිරීම අනික් කෙනාට දැනුවත් කිරීම මේ උපමාවෙන් කරනවා. අපි උදාහරණයක් ගමු. උදාහරණයක් ඇටට අපි ගත්තොත් එහෙම මලක් වැනි හිනාව කියන. අන්න බලන්න මලක් වැනි හිනාව. එතන මලක් වැනි හිනාව කියලා කියනකොට හිනාව සම්බන්ධ කරලා තිනවා මලකට නේද? එහෙනම් මලක් වගේ හිනාවක් තියෙනවා. මේ අහන කෙනාට මොන තරම් උදේට පැහැදිලි වෙනවද එතකොට? මලක් වගේ හිනාවක් කියන විට ඉතාම පැහැදිලි. එයා ලස්සන හිනාවක් අප ඉදිරියට ප්‍රකාශිත කරලා තිනවා. රකුසෙකු බඳු මුහුණ. දැන් අපි දන්නවා කෙනෙකුට තරහ ගිහින් හිටියම නැත්නම් දැඩි කෝපයට පත් වෙලා ඉන්න වෙලාවට අපි යාගේ මූණ දිහා බලලා කියනවා එයාගේ මූණ රකුසිකුගේ වගේ කියලා. අන්න බලන්න අපි එනම් ඒ කියන දේ තවත් කෙනෙකුට ඉතාම හොඳට පැහැදිලි වෙනවා. රකුසිකුගේ බඳු මූණ. දැන් චූටි ළමෙන් hina වෙන දැක්කොත් අපි කොහොමද කියන්නේ? කැකිරි වනි hinaව. කැකිරි සිනා. තරුණ වයසේ නැත්නම් අපේ දුවා දරුවන්ටත් ඔය කියනවා කැකිරි hina පානවා කියලා. චූටි hinaවට ටිකිරි සිනාවක් අන්න වගේ. දැන් සමහර අය ඉන්නවා කියන දේවල් කිසිම පැහැදිලි කමක් නැහැ. ඔයie කියවුණු අර අපේ හාමුදුරු කුඩා කාලේදී කියන්නේ සකස්කඩේ කියලා. ඒ සකස්කඩේ හරියාකාරව පද හසුරවන්න කියවගත්තේ නැත්තම් එංග උපමා කළා තිනේ කොහොමද? සකස්කඩ නොකී කට උගේ කට හුඹස් කට. දැන් හුඹහක් වැනි කට. ඒ කියන්නේ කිසියෙ වැඩක් කරන්නේ නැහැ. ඒ වගේ අදහසක්. ඊළඟට බලමු අපි හිතක් ගන්නවා. එයා දැඩි හිතකින් ඉන්නවා. අපි කියන ගලක් වැනි හිත කියන ගලක් වැනි හිත. අන්න එතකොට අපිට තේරෙනවා මේ තුල තියෙනවා එයාගේ දැඩි වූ හිතක්. මෙන්න මේ වගේ අවස්ථා අපි යොදාගත්තම අපිට පැහැදිලි වෙනවා අපි ප්‍රකාශිත අදහස අනිත් කෙනාට වඩා තීව්‍ර වෙනවා පැහැදිලි වෙනවායි කියලා. ඊනවද මේ දේවල් අපිට පුළුවන්කම තියෙනවා වාක්‍යයකට සම්බන්ධ කරගන්න. අම්මාගේ සිනාව මලක් වැනි. අන්න බලන්න ලස්සන වාක්‍යයක් අපි හදනවා. චූටි නංගි අප දෙසට මලක් වැනි සිනාවක් පෑවාය. බලන්න කොච්චර ලස්සනට මේ වාක්‍යයක් අපිට සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා. මැරයාගේ මුහුණ රකුසෙකුගේ බඳු විය. මැරයාගේ මුහුණ රකුසෙකුගේ බඳු විය. දැන් මේ ටික කෙටි කරගත්තොත් කොහොමද? මලක් පැණි හිනාව කියනක අපි වැණි නැතුව ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? මල් හිනාව. ආන්නේ එහෙම આવොත් පුතේ ඒක උපමාවක් නෙවෙයි. මලක් පැණි හිනාව කියොත් උපමාවක් වෙනවා. මල් හිනාව කියොත් උපමාවක් වෙන්නේ නැහැ. ඒක හඳුන්වනවා පුතේ රූපකාර්ථයක් කියලා. මොකද්ද? රූපකාර්ථ කියලා. රකුසෙකුගේ බඳු මුහුණ රකුස් මුහුණ. කැකිරි වැණි හිනාව කැකිරි හිනාව. හුඹහක් බඳු කට හුඹස් කට. ගලක් වැනි හිත ගල් හිත. ඔන්න බලන්න තවත් අපි අවස්ථාවක් ගමු. සයුරක් වැනි ගුණ. දැන් මේක අපි අර විදියට රූපකාර්තින් කොහොමද කියන්නේ? ඈ ගුණ සයුර. අන්න එතනදී මාරු කරලා අපි සම්බන්ධ කරගත්තා. අපි එච්චර සාමාන්‍ය ඉදිරිය ගත්තොත් බලමු. තඹරක් බඳු මුව. අපි කෙටි කරගන්න මුව තඹර කියලා රූපකාර්ත. තඹරක් කියන්නේ මොකටද? නිලුම් මලට. කමලක් බඳු වත. වත කියන්නේ මුහුණ. කමලක් කියන්නේ නිලුම් මලක්. කමලක් වැනි පා අපි බුදුරජාණන් වහන්සේගේ පාදයන් ගැන කියනවා. නිලුම් මලක් නිලුම් පෙත්තක් හා සමානයි පාදය. අන්න ඒ වගේ අවස්ථාවත් අපිට ගන්න පුළුවන් උපමා හැටියට. එතකොට අපිට මේ උපමාවන් යොදලා ලස්සන වාක්‍ය හදන්න පුළුවන්. අනිත් කෙනාට දැනුවත් කරවන්න පුළුවන් කතන භාෂාවෙන් යොදා ගන්න පුළුවන්. ලිඛිත භාෂාවෙන් යොදා ගන්න පුළුවන් නේද? අපි කතන භාෂාවෙන් ගත්තොත් අර බලන්නකෝ. අරයා හිනා වෙන විදිහේ හරියට මලක් වගේ නේ කියලා කියනවා. එතකොට අපි යෝග ලියන්න කිව්වෙම ඈ මලක් වැනි සිනාවක් නැගයි. ඈ මලක් වැනි සිනාවක් නැගයි. අනේ ලිඛිත භාෂාව මිච්චු. අපිට මේ විදිහට යොදා ගන්න පුළුවන්. දැන් අපි බලමු උපමාව කිව්වා. කොහොමද උපමාවක් සහ උපමේයයක් වෙන් කරගන්නේ? උපමාවක් උපමේයයක් වෙන් කරගන්නේ කොහොමද? උපමාව කියන්නේ මං ඉස්සෙල්ලත් කිව්වා කිසියම් දෙයක් තවත් යමකට සමාන කරනවා. උපමාවක් කියලා කියන්නේ කිසියම් දෙයක් තවත් දෙයකට සමාන කරනවා. උපමේය කියන්නේ සමාන කිරීමට යොදන යෙදුම. සමාන කිරීමට යොදාගන්න යෙදුම තමයි උපමේය. දැන් අපි මෙහෙම ගත්තොත් අම්මාගේ මුහුණ සඳ වැනි. අම්මාගේ මුහුණ සඳ වැනිය. මේ සඳ යනු උපමාව. අන්න සඳ වැනි උපමා කරා. එහෙනම් මුහුණ යනු උපමේයයි. හරි ලේසි නේද? උපමාවක් උපමේයක් වෙන් කරගන්න විදිය. එහෙනම් අර නිපාත පදයක් උපමාවාචි නිපාතයක් එක්ක සම්බන්ධ වෙන නාම පදයක් තියෙනවා නම් අපි ඒකට කියනවා උපමාව කියලා. ඒකට සම්බන්ධ වෙන සමාන කිරීමට යොදන යෙදුම උපමේයයක් බවට පත් වෙනවා. ඉතින් මේක හොඳට පැහැදිලි කරගන්න ඕනි පුතේ. අපි මේ උපමාවන් යොදලා ලස්සන වාක්‍ය ටිකක් කියමු. ලස්සන වාක්‍ය ටිකක්. ඔබ ඉස්කෝලේ ඉන්න විටත් මේවා ලියන්න පුළුවන්. හොඳ ලස්සන වාක්‍ය දෙකක්. දැන් අපි ගමුකෝ අර සඳවැණි මුහුණ කිනකද? ඇගේ මුහුණ සඳවැණිය. ඊළඟට ඔහුගේ වත රකුසෙකුගේ බඳුය. දරුවා කැකිරි වැනි සිනාවක් පායි. ඔහු කිසිදු විසක සැලෙන අයෙක් නොවේ. එනම් ඔහුගේ හිත ගලක් වැනිය. බලන්න අපිට මොනතරම් ලස්සනට මේ උපමාවන් හදාගන්න පුළුවන්ද? ඒ උපමාවන් අපිට රූපකාර්ථ බවට පත් කරගන්න පුළුවන්ද කියලා. එනම් පුතාලා කෙටියෙන් දූල පුතාලා මතක තියාගන්න ඕන මගේ උපමාවක් කියන්නේ පුතේ යම් වස්තුවක් තවත් වස්තුවකට සමාන කරනවා. එය අහන කෙනාට තවදුරටත් පැහැදිලි කරවීමට තමයි අපි මේ උපමාවන් යොදාගන්නේ. එතන මේ උපමාවන් යොදා ගැනීම නිසා භාෂාව රසවත් වෙනවා පමණක් නෙවෙයි අසන කෙනා තුල අවස්ථාව ඊටාම පැහැදිලිව අවබෝධ කර ගැනීමට අවස්ථාව බවට පත් වෙනවා. ඔන්නක තමයි අපි කියන්නේ උපමා උපමේය සොයා ගන්නවා කියන්නේ. එතකොට එතනින් පස්සේ අපි උපමාව කියන නිපාත පදේ උපමාවට සම්බන්ධ වෙන නිපාත පදේ අයින් කරගත්තම අපි කියන එක රූපකාර්තයි කියලා. ඒ රූපකාර්ත අවස්ථාවත් හොඳට මතක තියාගන්න ඔබට ඉදිරියේදී වැදගත් වේවි. ඊළඟ අපි බලමු මොනවද මේ විශේෂණ පද කියන්නේ. ඕන් අපිට අවශ්‍ය තව භාෂාව රසවත් කරන්න අවශ්‍ය දෙයක්. විශේෂණ පද. අපි දැන් විශේෂණයක් යොදාගන්නේ. ඒත් අපි ඉදිරියේදී මේ කතාවන් අසන කෙනාට තවදුරටත් මේ කියන කාරණාව පැහැදිලි කරගන්න එහෙම නැත්නම් අවබෝධ කරගන්න. මේ අවබෝධ කර ගැනීම කොච්චර පැහැදිලි වෙනවද කිව්වොත් එහෙම අදහස ඉදිරිපත් කරන කෙනාගේ අදහසම දැනුවත් කරන්න මේ විශේෂණ අවශ්‍ය වෙනවා. ඉතල උපමාවත් ඒ විදිහට අවශ්‍ය වෙනවා. අද අපි කතා කරන්නේ එහෙමනම් උපමා උපමේය සහ විශේෂණය. එතන මේ විශේෂණේ බලන්න. කොහොමද කරන්නේ? විශේෂණයක් කියන එක අපි හඳුනා ගන්නවා. විශේෂණේ කියන්නේ මොකක්ද? කිසියම් පදයක් විස්තර කරමින් ඊට ඉදිරියේ යෙදෙන පද විශේෂණ පදවි. ආයිකීම් කිසියම් පදයක් විස්තර කරමින් ඊට ඉදිරියේ යෙදෙන පද විශේෂණ පදවි. යම් කිසි පදයක් විස්තර කරනවා ඊට ඉදිරියේ යෙදෙන පද විශේෂණ පද වෙනවා. මේක අපි පොඩි උදාහරණකින් බලමු. පූංචි උදාහරණයකින්. මගේ දුවාරි පුතාරි ගෙදර ඉන්න විට අපි කියමු මිදුල ඉන්නවා කියලා. මිදුල ඉන්න වෙලාවට පාර යන එහෙම නැත්නම් අසල්වැසි නිවසක බල්ලෙක් එනවා. ඔබේ නිවසට මිදුලට එනවා. දැන් ඔබ මේ බල්ල හොඳට දකිනවා. මේ දැක්කට පස්සේ ඔබට අවශ්‍යයි ගේ ඇතුලේ සිටින අම්මට නැත්නම් අප්පච්චිට නැත්නම් ගෙදර ඉන්න වෙනත් කයෙකුට මේ පිළිබඳ දැනුවත් කරන්න. දැන් ඔබ කොහොමද මේක කියන්නේ? දැන් කියනවා අපි කියමු අම්මා ඉස්සරහා කියනවා මෙහෙම. අම්මේ බලු පැටියෙක් ඇවිත් නැත්නම් බලු පැටියෙක් ආවා. බලු පැටියෙක්. අන්න දැන් කුඩා බල්ලෙක් ආවා කිනකෙනි. කුඩා බල්ලෙක් ආවා. තවදුරටත් අපි පැහැදිලි කරනවා. ඌ සුදුයි කළුයි. බල්ලා නේද සුදු කළු පාට තියෙන බල්ලෙක්. කටපැන්ද චූටි. චූටි කටක් තියෙන. වලිගයක් නෑ. වලිගේ කපලා. මාව දැක්කම බුරාගෙන ආවා. නැත්නම් උඩ පැනගෙන ආවා කියන්නත් පුළුවන්. මගේ දිහාට පැනගෙන ආවා. චූටි බලු පැටු ආදරේ. ඉතින් මෙන්න මේ වගේ ඒවා. අපි විශේෂණ යොදවද කියනවා. බල්ලා මොන පාටද? නේද සුදුයි කළුයි කියන. අන්න විශේෂණය. දැන් බල්ලගේ පාට අපේ හිතේ මේවිනවා. චූටි කිව්වා. එදිට අපි දන්නා ලොකු බල්ලෙක් කියන්නේ මොකද්ද? චූටි බල්ලෙක් කියන්නේ මොකක්ද? වලිගේ නෑ කිනවනේ. දැන් හිතේ මේවිනවා. ඊළඟට කටුපුංචි. උගේ කටුපුංචි. උඩ පැනගෙන ආවා. මෙන්න මේ දේවල් කියන විට එහෙනම් අහන කෙනාට ඉතාම පැහැදිලි මේ කියන කාරණාව මොකද්ද කියලා. මෙන්න මේ විශේෂණ පද අවශ්‍ය වෙන්නේ ඒ වගේ දෙයකට. අපි තව කෙටි එකක් කියමු. ළමයා කියනවා. අපි කවුදන්න ළමයා කියන. ඉතින් ළමයා කියවම අපිට පැහැදිලි හිතා ගන්න බැහැ. ඔබේ මන්දී උසම ළමයා. උස ළමයා. අන්න විශේෂයි. මිටි ළමයා. විශේෂයි. එහෙනම් දැන් බලමු උස කියන්නේ මොකද්ද? විශේෂණ පදේ. ළමයා කියන්නේ ඒ විස්තර කරන පදේ. උස කියන්නේ විශේෂණය. ළමයා කියන්නේ ඒ විස්තර කරන පදේ. එහෙනම් විස්තර කරන පදේට මුලින් පැහැදිලි කරමින් යෙදෙන පදේ තමයි අපි කියන්නේ විශේෂණ පදේ කියන්නේ. මේ විශේෂණ පදේ කොටස් දෙකකට බෙදෙනවා දූපතේ. විශේෂණ පද. අපි දන්නවා විශේෂණ පද විවිධ මුලට සහ අගට කියන දෙපැත්තටම යොදන්න පුළුවන් නේද? ඒක හරි. අපි බොහෝ විට යොදන්නේ විශේෂණ පදේ මුලට. බලන්න දැන් අපි කියනවා මේ විශේෂණ පදේ එතකොට කොටස් දෙකයි. එකක් කියනවා නාම විශේෂණ කියලා. මොකද්ද? නාම විශේෂණ. අනිත් එක කියනවා ක්‍රියා විශේෂණ. නාම විශේ෷ණ ක්‍රියා විශේෂණ. ඔන්න විශේෂණ පද කොටස් දෙකයි. එතකොට නාම විශේෂණයක් කියන්නේ මොකක්ද? නාම පදයක මුලට යෙදෙනවා. මොකද්ද? නාම පදයක මුලට යෙදিলা එම නාම පදයේ තව දුරටත් විස්තර කරනවා. අන්න ඒක විශේෂණ නාම පදයෙන් එනවා. නාම පදයක මුලට එම පදයේ යෙදিলা තව දුරටත් ඒ පැහැදිලි කිරීමක් කරනවා. අන්න ඒ අවස්ථාව අපි කියනවා නාම විශේෂණයක් කියලා. නාම විශේෂණයක් කියලා. උදාහරණයක් ගමු. අර අපි ඉස්සලා කියමු උස ළමයා. ලොකු පොත. ඒක ඕන නම් චූටි පොතක් කියන්නත් පුළුවන්. දිග මේසේ. එහෙනම් දිග මේසේ නම් ඔක රවුම් මේසේ වෙන්න පුළුවන්. කොට මේසේ වෙන්න පුළුවන්. කළුවර දවසක්. පැහැ බර දවසක්. අඳුරු දවසක්. තව කිව්වොත් එහෙම දිග කතාව. කෙටි කතාව. විශාල දූපත. කුඩා දූපත. හොඳ පොත. අපි මේ නරක පොත කියලා ගන්න බෑ නේද? එහෙම ගන්න කව යුතු නෑනේ. පොතක් නම් අපි දන්නවා ඒක සමාජ තලයට අවශ්‍ය විදියට ගැලපෙන ආකාර ලියු එකක්. එනිසා අපි නරක පොත කියලා කියන්නේ නැහැ. හොඳ පොත කියනවා. සුදු සාරිය, සුදු ගවුම, සුදු කමීසය, මහා විදුවල, මහා බෝධිය, මහා මාර්ගය, මහා මාර්ගය නේද? ඊළඟ උස මිනිසා, කොට මිනිසා, නැත්නම් මිටි මිනිසා, දහයේ පන්තිය, හයේ පන්තිය, හතේ පන්තිය, ලස්සන කුරුල්ලා, හැඩ කුරුල්ලා, පාට කුරුල්ලා. එහෙම දාන්න පුළුවන්. ජීවන ගීතය. අර අපේ කුඩල ගම කවියගේ තියෙන ගංගාවේ සංගීතය කියලා. සුවඳ මල, චූටි මල, ලස්සන මල, හැඩ මල, උණු වතුර, සීතල වතුර, යහපත් ළමයි, හොඳ ළමයි, මැටි බඩු, මැටි භාණ්ඩ, කුරුළු නාදය. මෙන්න මේ වගේ බලන්න අපිට විශේෂණය පදයකට නාම පදයකට මුලට යොදන්න පුළුවන්. මෙන්න මෙහෙම යොදාගන්න පස්සේ අපි මෙයාට වාක්‍ය කීපයක් කියමු බලන්න. අපි එමුගින් උස ළමයා පන්තියේ කෙළවරට ගියේය. ඔහු විශාල පොත පෙරලා බැලුවේය. දිග මේසේ දෙපස අපට පාඩම් කිරීමට හැකි විය. අප එදා ගමන් කළේ කළුවර දවසකය. ඔහුගේ දුක්බර දීර්ඝ කතාව. අප අසා සිටියේ දැඩි ශෝකේනි. දීවරයා විශාල දූපතකට පීනා ගියේය. පුස්තකාලයේ පොත් අතර ඔහුට හොඳ පොතක් හමු විය. අම්මා සුදුසාරිය හැඳ මල ගෙදරට ගියාය. මහා විදුහල අසල පාරට ඔහු පැමිණියේය. උස මිනිසා පේරගෙඩියක් කඩා නංගිට දුන්නේය. හයේ පන්තියේ ළමයි හතේ පන්තියේ ළමයින් සමග සුහද කතා බහක යෙදුණෝය. ලස්සන කුරුල්ලා අත්තේ වසා අප දෙස බලයි. ඔහුගේ ජීවන ගීතය අපගේ සවනත සතුටු කරයි. උණු වතුර බෝතලය බිමට වැටුනි. යහපත් ළමයි සෑම විටම යහපත් ආකාරයට හැසිරෙති. ගෙදරට ගෙනා මැටි බඩු බිමට වැටුනි. උදේ පාන්දරම කුරුළු නාදය ඇසෙන්නට විය. බලන්න අපිට මොනතරම් ලස්සනට මේ විශේෂණ පද යොදලා වාක්‍ය හදන්න පුළුවන්ද? එතකොට මොකද්ද මේ අපි කතා කරමු? ක්‍රියා විශේෂණයක් කියන්නේ මොකක්ද? ක්‍රියාපදයක් තුලින් සිදුවන ආකාරය, සිදුවන කාලය, සිදුවන ස්ථානය, සිදුවීමට හේතුව. මෙච්චර ගොඩක් ඕනේ නෑ පුතේ, සාමාන්‍යයෙන් ගමු. සිදුවන කාලයක් කියවෙනවා, එහෙම නැත්නම් නේද ආකාරයක් කියවෙනවා, ස්ථානයක් කියවෙනවා, හේතුවක් කියවෙනවා. මෙන්න මෙහෙම සම්බන්ධ කරගෙන, ආදී සම්බන්ධ කරගෙන ක්‍රියාව පදයට ඉදිරි විශේෂණයක් යොදනවා. උදාහරණයක් මෙහෙම ගමු. වේගයෙන් දුවයි. එතන දුවයි කියන්නේ ක්‍රියාපදේ. වේගයෙන් කියන්නේ නා ක්‍රියා විශේෂණේ. හරිම සරලයි නේද? දැන් අපිට වාක්‍යයක් ලියන්න යන විටත් මේක සම්බන්ධ කරන්න පුළුවන්. අයියා බල්ලා පසුපස වේගයෙන් දිව්වේය. දිව්වා ක්‍රියාව කොහොමද දිව්වේ? වේගයෙන්. ආන්නේ ඒ විදිහට අපිට පුළුවන් නම් ක්‍රියාපදයට මුලින් විශේෂණයක් යොදන්න. අන්න ඒවට අපි කියනවා ක්‍රියා විශේෂණේ කියලා. දැන් අපි මේම ගත්තොත් තවත් මේකටත් උදාහරණ ටිකක් ගමු. වේගයෙන් දුවයි, හයියෙන් අඬයි, ඉක්මනින් උගන්වයි, විගස පැවසුවේය, වේගයෙන් දිව්වෝය, සංවරව ගියේය, සතුටින් කෑ ගැසූහ, සෙමෙන් ගෙවෙයි, බියෙන් තැතිගනි. බලමු ආය ටිකක් මේවා ගැන කතා කරලා. බලන්න දූල පුතාලා තවදුරටත් පැහැදිලි කරගන්න නේද? බියෙන් තැතිගනි. අන්න බලන්න එතන සිදුවන සිදුවීමට හේතුවක් කියනවා. බියෙන් තැතිගත්තා. නැත්තම් සිදුවන ස්ථානයක්, සිදුවන ආකාරයක් ගැන කියනවා. සිදුවන ආකාරයක් බියෙන් තැතිගනි. සෙමෙන් ගෙවෙයි. ඔන්න කාලයක් ගැන කියනවා. සෙමෙන් ගෙවෙයි. සතුටින් කෑ ගැසූහ. සිදුවන ආකාරය ගැන කියනවෙන්නත් පුළුවන්. හේතුවක් කියනවෙන්නත් පුළුවන්. සංවරව ගියේ නේද? අන්න හේතුවක් වෙන්නත් පුළුවන්. සංවරව ගියේ. වේගයෙන් දිව්වෝය. විගස පැවසුවේ. ඉක්මනින් උගන්නනවා. එහෙනම් කාලයක් ගැන කියන ඉක්මනින් කාලයක් උගන්වයි. විගස පැවසුවේ. එතන කාලයක් තියෙනවා. හයියෙන් අඬයි. හයියෙන් කියන සිදුවන ආකාරයක් කියනවා. හයියෙන් අඬනවා. අපිට මේ පදත් යොදලා පුතේ ලස්සන වාක්‍ය හදන්න පුළුවන්. මේ පදත්තද ලස්සන වාක්‍ය හදන්න පුළුවන්. කොහොමද අපි කියන්නේ? සොරා පසුපස වේගයෙන් දුවයි. බල්ලා සොරා පසුපස වේගයෙන් දුවයි. චූටි නංගි බෝනික්කා ඉල්ලා හයියෙන් අඬයි. චූටි නංගි බෝනික්කා ඉල්ලා හයියෙන් අඬයි. කාල වේලාව ඉක්ම ගිය බැවින් ගුරුතුමා පාඩම ඉක්මනින් උගන්වයි. ඔන්න කල් වේලා ගිය බැවින් ගුරුතුමා පාඩම ඉක්මනින් උගන්වයි. එම ප්‍රශ්නයට මල්ලි විගස පිළිතුරු සැපෙව්වේය. නැත්තම් විගස පැවසුවේය. එම ප්‍රශ්නයට පිළිතුර මල්ලි විගස පැවසුවේය. එම ප්‍රශ්නයට පිළිතුර මල්ලි විගස පැවසුවේය. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිටිය වටා වේගයෙන් දිව්වෝය. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිටිය වටා වේගයෙන් දිව්වෝය. උපාසකයා මග දිගට සංවරව ගියේය. නැතන් ගමන් කළේය. උපාසකයා මගෙහි සංවරව ගමන් කළේය. නැතන් ගියේය. ජයග්‍රහණයේ ඇසූ ළමයි සතුටින් කෑ ගැසූහ. ජයග්‍රහණයේ ඇසූ ළමයි සතුටින් කෑ ගැසූහ. ඔහුට පිළිතුරු ලබා දුන් කාලය සෙමෙන් ගෙවේ. ඔහුට පිළිතුරු ලබා දුන් කාලය දීමට මහිමකම ඔහුට පිළිතුරු ලබා දීමට දුන් කාලය සෙමෙන් ගෙවේ. කොරෝනා රෝගය පිළිබඳව ඇසුවන් බියෙන් තැති ගනි. කොරෝනා රෝගය පිළිබඳ ඇසුවන් බියෙන් තැති ගනි. බලන්න මොනතරම් ලස්සනට අපිට වාක්‍ය හදන්න පුළුවන්ද? අපේ අදහස තව කෙනෙකුට දැනුවත් කරන්න පුළුවන්ද? ඒ නිසා අපිට මේ ක්‍රියා විශේෂණ සහ නාම විශේෂණ යොදලා ලස්සන වැකිය අපිට හදන්න පුළුවන්. ලස්සන වැකිය හදන්න පුළුවන්. දූල පුතාලා හැම විටම නේද, හැම විටම තමන්ට ගැළපෙන විදිහට ප්‍රශ්න පත්‍රයක් ලැබුණම හිස්තැනක් පුරවන්න තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පද ටිකක් දීලා වාක්‍යයක් හදන්න කියන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම අපි කියන වාක්‍යයක මුල සහ අග ගැළපෙන ආකාරයට අපිට මොකද කරන්නේ? මේ විශේෂණ පද යොදලා වාක්‍ය හදන්න පුළුවන්. අපිට මේවා ලියන්න ගියාම ඉතාම වැදගත් වෙන අවස්ථා තියෙනවා පුතේ. උදාහරණයකට ගත්තොත් එහෙම අපිට සමහරවිට විභාගෙදී රචනාවක් ලියන්න වෙනවා. රචනාවක්. මේ රචනාවල් ලියන්න ගියාම මේ විශේෂණ පද ඕන වෙනවා. උපමාවන් ඕන වෙනවා. උපමේයන් සම්බන්ධ කරගන්න වෙනවා. උපමා උපමේයන් සම්බන්ධ කරගන්න ඕනි, විශේෂණ පද සම්බන්ධ කරගන්න ඕනි. එහෙම සම්බන්ධ කරගත්තම අපි ලියන අදහස බලන පරීක්ෂකවරයාට හෝ වරියට ඉතාම පැහැදිලිව අවබෝධ කරගැනීමේ අවස්ථාවේ දෙනවා. උදාහරණයකට අපි මෙහෙම ගත්තොත් එහෙම අපිට තියෙනවා රචනාවක් ලියන්න. ඒ රචනාව ලියාගෙන යන විට මේ අපි කියනවා වන සම්පත විනාශ කරනවා. වන සම්පත විනාශ කරනවා කියන මාතෘකාව යටතේ අපි රචනාව ලියාගෙන යනවා. යන විට දැන් මිනිස්සු මේ පිළිබඳ කිසිදු අවබෝධකින් තොරව අපේ වන ගහනේ විනාශ කරනවා. විනාශ කරගන්නවද කරනවා දැක්කම නැත්නම් දුටුවම අනිත් අය දැනුවත් කරන්න අපිට පුළුවන් මේ විදිහට ගන්න. වන සම්පත සුරැකීම පිළිබඳව ඇතැම් මිනිසුන් දැනුවත් කිරීම බීරිඅලීන්ට වීණා වැයීමක් බඳුය. අර බලන්න කොච්චර ලස්සන කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම අපිට උපමාවක් තවදුරටත් උපමාවක් ගත්තොත් වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කිරීම තුලින් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වළක්වාගත නොහැකිනම් වළක්වා ගැනීමට හැකිනම් අපේ උත්සාහය මල්පල ගන්නනු ඇත. බලන්න එතකොට මල්පල ගන්නනු නැත්නම් මල්පල ගැනීමක් බඳුය. අපිට ඒ විදිහට ලස්සන කරන්න පුළුවන්. එහෙම ලියාගෙන යන විට මේ අහන නැත්නම් අපි කියන මේ බලන පරීක්ෂකවරයා හිතනවා මේ දියණිය හෝ පුතණුවන් ඊටාම පැහැදිලිව මේ පිළිබඳව අවබෝධයකින් කටයුතු කරනවා කිය. දැන් ඊට පස්සේ මම දූල පුතාලට ලබා දෙනවා පුංචි අභ්‍යාසයක්. ඔබ පෑන පොතක් තියෙනවා නම් මෙන්න මේ විදියට ප්‍රශ්න ටිකකට නැත්නම් මේ වාක්‍ය ටිකක් හදන්න. මොකද්ද? මං මෙහෙම කිව්වොත් එහෙම කුරුල්ලාට බද්දෙයි. ඔබ හිස්තන අපුරවලා කියන්නක පුතේ තෙන්. කුරුල්ලාට බද්දෙයි. මුලට යදන්න පුළුවන් විශේෂණයක් දාලා කියන්න බලන්න. චූටි ළමයා කුරුල්ලාට බද්දෙයි. අනිස්තනක් තියෙනවනේ. තව එකට තව හොඳ වචනයක් දාන්න. අහිංසක ළමයා කුරුල්ලාට බද්දෙයි. චූටි නංගි කුරුල්ලාට බද්දෙයි. තව එකක් අපි ගත්තොත් එහෙම. දැන් වෙළඳ පොළට ගිහිල්ලා ඉන්නවා. වෙළඳ පොළට ගිහිල්ලා ඔව් මේසයක් විල දී ගන්න බලාගෙන ඉන්නවා. මම මේ විදිහට අවසන් කරොත් එහෙම. ඔව් හිස්තනක් දේශ බලා සිටියේය. ඔව් හිස්තනක් තියලා දේශ බලා සිටියේය. එතන කොහොමද පුතේ මේක සම්පූර්ණ කරන්න? අපිට පුළුවන් එතෙන්ට හොඳ ලස්සන වචන දෙකක් උපමාවක් සම්බන්ධ කරන්න. මේ විශේෂණයක් ඉදලා කරන්න. කොහොමද? ඔහු දිග මේසේ දේශ බලා සිටියේය. ඔහු පුටු සැටියේ දේශ බලා සිටියේය. නැත්නම් අලංකාර පුටුව දේශ බලා සිටියේ. චූටි පුටුව දේශ බලා සිටියේ. චූටි මේසේ දේශ බලා සිටියේ. මේ විදිහට ගන්න පුළුවන්. දීවරයෝ හිස්තනක් පීනා ගියහ. දීවරයෝ හිස්තනක් තියෙනවා පීනා ගියහ. එන හිස්තනට දාන්න පුළුවන්. දීවරයෝ විශාල දූපතකට පීනා ගියහ. දීවරයෝ විශාල දූපතකට පීනා ගියහ. නැත්තම් කුඩා දූපතකට පීනා ගියහ. ආන්නේ විදියට දැන් අපි ක්‍රියා විශේෂණයක් යදලා වාක්‍යයක් හදලා බලමු. ක්‍රීඩකයා හිස්තැනක් දුවයි. ක්‍රීඩකයා හිස්තැනක් තියෙනවා දුවයි. එහෙනම් ඔබට දාන්න පුළුවන් ක්‍රීඩකයා සෙමින් දුවයි, වේගයෙන් දුවයි. ආන්නේ විදියට චූටි නංගි අම්මා දෙස බලා හිස්තැනක් තියෙනවා. කොහොමද දාන්නේ? චූටි නංගි අම්මා දෙස බලා හිස්තැනක් තියලා තිබ්බත් කොහොමද කරන්නේ? හයියෙන් අඬයි, හයියෙන් සිනාසේ, හයියෙන් කතා කරයි. ආන්නේ විදියට අපිට විශේෂණයක් දන්න පුළුවන්. මෙන්න මේ යොදන ආකාර අනු ඔබට පන්තියේදී ලැබෙන අභ්‍යාස තියෙනවා. ඒ අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න ඕනේ බුදු පුතේ. ඉතින් අද දවසේදී මම දූල පුතාලත් එක්ක කතා කළේ උපමාව සහ උපමේය කියන එකත් විශේෂණ පද යොදා ගන්න ආකාරයත් පිළිබඳව. ඉතින් මේ පාඩමට අදාළව ඔබට ලැබෙන පාඩම් පොතේ අභ්‍යාස පුතේ, ඒ අභ්‍යාස වලට මේ කරුණුත් අවබෝධ කරගෙන ඒවාට නිවැරදි පිළිතුරු සපයලා මේ පාඩම් පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබා ගන්න. අපි නැවතත් දවසක මෙවැනි පාඩමකින් හමුවෙමු. ආයුබෝවන් දුවේ පුතේ.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ඔබට 6-7 ශ්‍රේණි සඳහා සිංහල පාඩම කියලා දුන්නේ හපතලිය ශ්‍රී ධම්මානන්ද මහාවිද්‍යාලයේ සිංහල අංශ භාර AJM AB පුපුලෙවිල ගුරුපියාණන්.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවදරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.